Sri Lanka, ඒකීය දේශයක් උදෙසා පහන් දොරක්. නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානයෙන්. Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. අද 2021 වර්ෂයේ මාර්තු මාසේ 5 වෙනි සිකුරාදා. අදත් පුරුදු විදියටම සී සර ලංකා අලුත්ම කලබක් අරගෙන ඔබේ නිවහනට ගොඩ වෙන්නේ හද පිරුණු සෙනෙහසින් සොම්නසින් අපට සවන් දෙන ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින්. නියගයෙන් ඇතිවෙන්න බැටකාපු ඔක්ලන් නගරයට හේමන්තය, එහෙම නැත්නම් ඕටම් ඍතුව ලැබුවේ මාර්තු 1 වෙනිදා. දින දර්ශනයේ හැටියට කොහොම වුණත් ග්‍රීෂ්මය තරමකට හරි නිමා කරමින් 1 වෙනිදා ඉඳලා මේ දවස් ටිකේ වැටුණු වැස්ස අපේ ගතට හිතට වගේම ගස්කොලන් වලටත් හොඳ ප්‍රබෝධයක් ලබා දුන්නා. හොඳටම දුබුරු පාට වෙලා තිබුණු මිදුලේ තනනිල්ලට ආශිර්වාදයක් වුණා මේ වැස්ස. ගිය සිකුරාදා දවස් 3 ලොක්ඩවුන් එකෙන් එළියට ඇවිත් ඔබ මුණ ගැහෙනකොට අපි හිතුවේ නෑනේ ආයෙම දවස් 7ක ලොක්ඩවුන් එකකට යන්න වෙයි කියලා. ඉරිදරය 9ට එකපාරටම ලොක්ඩවුන් නිවේදනය නිකුත් වුණේ. බොහෝ දෙනෙක් තම තමන්ගේ ගෙවල් වලින් ඒ වගේම ප්‍රදේශවලින් පිටත ඉන්නකොට ඔක්ලන් වලට ඇතුළු වෙන්නයි ඔක්ලන් වලින් පිට වෙන්නයි පැය 7-8ක් තමුන්ගේ වාහනවල හිර වෙලා හිටපු කට්ටියට තමයි ලොකුම දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වුනේ. සමාජයේ සැලකිය යුතු කොටසක් සතුටින් නෙවෙයි ඉන්නේ. එක පුද්ගලයෙකුගේ වරදක් නිසා මුළු රටම ලෙවල් 3 එහෙම නැත්නම් ලෙවල් 2 ලොක්ඩවුන් එකේ ඉන්න වෙලා තියෙන එක ගැන. ව්‍යාපාර හිමියන් කොහොමඩත්ම ලොක්ඩවුන් එකට කැමති නැහැ. මේ ගමන ලොක්ඩවුන් තත්ත්වයේ නිවේදනය කරනකොටම වැඩ කරන ජනයා සඳහා වේජ් සබ්සිඩි එක රජයෙන් ගෙවන බව කිව්ව නිසා තරමක යහපත් ප්‍රතිඵලයක් ඇති වුණා කියලා හිතෙනවා. අද මාර්තු 5 ලබන සඳුදා, ඒ කියන්නේ මාර්තු මාසේ 8 වෙනිදට යෙදිලා තියෙනවා ජාත්‍යන්තර කාන්තා දිනය. කාන්තා අයිතින් සුරැකීම කේන්ද්‍ර කරගෙනයි මේ දිනය පවත්වන්නේ. පළමුවෙනි කාන්තා දිනය වාර්තා වෙන විදියට පවත්වලා තියෙන්නේ ඇමරිකාවේ. ඇමරිකානු සමාජවාදී පක්ෂය මගින් 1909 පෙබරවාරි 28 වෙනිදා. 1917 රුසියාවේ කාන්තාවන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය දිනාගත්තට පස්සේ 1917 මාර්තු 8 වෙනිදා රුසියාවේ ජාතික නිවාඩු දිනයක් බවට පත් කළා. ඒ කියන්නේ කාන්තා දිනය රුසියාවේ ජාතික නිවාඩු දිනයක් වුණා 1917 මාර්තු 8 වෙනිදා. ඒ දිනවල ප්‍රධාන වශයෙන් මේ කාන්තා දිනය සැමරුවේ සමාජවාදී ව්‍යාපාර සහ කොමියුනිස්ට් රටවල්. 1967 ලෝකයේ යම් කොටස් වලට පමණක් සීමා වෙලා තිබුණු කාන්තා දිනය ලෝකයේ බොහෝ රටවල් වල සිටින කාන්තාවන්ගේ දිනය විදියට සමරන්න පටන් ගත්තා. 1977 එක්සත් ජාතීන්ගේ සංවිධානය මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනය විදියට සමරන්න පටන් ගත්තා. ලෝකයේ සමහර රටවල් කාන්තා දිනය ඉහලින් සමරද්දී සමහර රටවල් වල එවැනි දිනයක් ගැන සඳහනක්වත් පේන්න නැහැ. 2021 ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව වෙලා තියෙන්නේ Let's all choose to challenge කියන පාඩය. මේ වෙලාවේ විශේෂයෙන්ම අවධානය යොමු වෙලා තියෙන්නේ ලොව පුරා සිටින ගැහැණු ළමයින් සහ කාන්තාවන් සෞඛ්‍ය අංශය තුළ සේවා සපයන්නන් ලෙස COVID-19 වසංගත කාලය තුළ ඇති කළ බලපෑම ගැන. කාන්තාව සමාජය තුළ මොනතරම් වගකීම් රාශියක් ඉසිලුවත් අද සමාජය තුළ තවමත් කාන්තා හිංසනය පවතින බවයි පේන්නේ. හිංසනය අතීත සමාජය වගේම නූතන සමාජයේත් කාන්තාව මුහුණ දෙන විශාල ප්‍රශ්නයක් විදියට හැඳින්වීමේ වරදක් තියෙනවා කියලා අපි හිතන්නේ නැහැ. කොයිතරම් හිංසාවලට ලක්ුණත් ලෝකය යහපත් තැනක් කරන්න කාන්තාව විසින් ලබා දී ඇති දායකත්වය මිල කළ නොහැකි. ශ්‍රී ලංකාව ගැන බැලුවොත් ආර්ථිකයේ ප්‍රධාන අංග ඇඟලුම් කර්මාන්තය, මැද පෙර දිග රැකියා, තේ කර්මාන්තය, මේ කර්මාන්ත ඇතුලේ ඒව පවත්වාගෙන යන්න විශේෂම දායකත්වය ලබා දීලා තියෙන කාන්තාව. කාන්තාවන්ගේ අයිතීන් සහ වරප්‍රසාද ගැන කතා කරනකොට ඔවුන් උත්සාහ කරන්නේ පිරිමින් සමග සමතනක් ලබා ගන්නද, එහෙම නැත්නම් නිසි තැනක් ලබා ගන්නද කියලා හිතනකොට යම් ගැටළු සහගත තත්ත්වයක් මතුවෙනවා. පිරිමියෙක් කරන සෑම වෘත්තියක්ම ගැහැණියකට කරන්න පුළුවන්ද කියන සංවාදය වගේම ගැහැණියක් කරන හැම වෘත්තියක්ම පිරිමියෙකුට කරන්න පුළුවන්ද කියන එක ගැනත් සංවාදයක් තියෙනවා. කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රාශියක් ලොව පුරා තියෙනවා. ලංකාවෙත් තියෙනවා. මේ සංවිධාන බොහොමයක් පෙනී සිටින්නේ සමතන, එහෙම නැත්නම් නිසිතන ගන්න සටන් කරනවට වඩා කාන්තාවන්ට තමන්ට අවශ්‍ය තැන, තමන්ට අවශ්‍ය තත්ත්වය ලබා ගැනීමේදී කාන්තාවක් වීම එයට බාධාවක් නොවීම සඳහා කටයුතු කිරීමට. ලෝකයේ හැම හොඳ දෙයක්ම බිහි වෙන්නේ මව් කිරෙන් සහ හිරු එළියෙන් බව මැක්සිම් ගෝර්කි ප්‍රකාශ කළා තියෙනවා කාලෙකට ඉස්සර. ඒ හා සමාන කියමනක් ලංකාවේ පැරණි අය අතරත් පැවතුණා. ඒ තමයි වැදු මවටත් මහ පොළවටත් මේ භද්‍රකල්පයේ නිවනක් නැති බව. ඒ කාන්තාවකට පැවරී තිබෙන නිමක් නොමැති වැඩකන්දරාව නිසා. වැඩට ගිහින් ගෙදර එන කාන්තාවට ගෙදර ආව ගමන් කරන්න තවත් වැඩකන්දරාවක් තියෙනවා. කිත්යසස්, පැසසුම්, දුක් දැවුල් සහ ගැරහුම්, සමසිතින් විඳිනා දරුවන් තම කුසින් බිහිකර සමාජයට පුද කරනා රළු මහලු වයසේ ඉරි ඇඳුණු මුහුණේ කුදු ගැහුණු සිරුරේ මහ මෙරක් වගේ අදිෂ්ඨානයකින් සක්වලක බර හිසමත දරා සිටින එම ගැහැණිය එක වෙලාවකට තියනියක්, සොහොයුරියක්, බිරිඳක්, නැතිනම් මවක්, නැතිනම් මිත්තණියක් විදියට ඔබට හමු වෙනවා නොඅනුමානයි. ගැහැණිය ගැනයි මේ ගීතය. දැනට වසර ගණනාවකට කලින් ඔක්ලන් නුවරදී පැවැත්වූ පාරමී සංගීත ප්‍රසංගයේදී කීර්ති පැස්කුවල් සංගීත අධ්‍යක්ෂණය කර නීලා වික්‍රමසිංහ ගායනා කළ මේ ගීතය අහලබලන්න. Mahapulu tak ni. කාන්තා දිනේ සමරන මේ දවස්වල බුදුහාමුදුරුව කාන්තාව දැක්කේ කොහොමද කියලා ඔයලා බලන එක වටිනවා කියලා අපි හිතුවා. මීට අවුරුදු 2600කටත් කලින් බුදුහාමුදුරුව ලෝ පහළ වුණු කාලේ බ්‍රාහ්මණයන් පාලනය කරපු සමාජේ කාන්තාවට නොයෙක් පීඩාවන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ කාලේ බුදුහාමුදුරුව කාන්තා නිදහස වෙනුවෙන් සාමකාමී සටනක් දියත් කළා කියලා කිව්වොත් ඒක වැරදි නැහැ. කාන්තාවක් නැත්නම් අද මනුෂ්‍ය සංහතියකුත් නැහැ. ඒත් ඒ කාලේ ඉන්දීය සමාජය කාන්තාව පුරුෂාධිපත්‍යයට යටත් කරලයි තිබුණේ. සමාජ තත්ත්වයෙන් කාන්තාව තියලා තිබුණේ පිරිමියාට හුඟක් පහළින්. කොටින්ම බ්‍රාහ්මණ සමාජයේ කාන්තාව පුරුෂයාගේ වහලියක් බවටයි පත් කරලා තිබුණේ. ඉපදුණු දවසේ ඉඳන්ම කාන්තාව පිරිමියාගේ ආඥාවලට යටත්ව ජීවිතය ගත කළ යුතු බවත්, ඒ වගේම ඇය පිරිමියාගේ රුචි අරුචිකම් අනුව පරිහරණය කළ හැකි භාණ්ඩයක් බවත් බ්‍රාහ්මණ සමාජය විශ්වාස කළා. මේ වගේ දැඩි පීඩනයකට ස්ත්‍රිය පත්වලා ඉන්න අවස්ථාවකයි බුදුන් වහන්සේ කාන්තා නිදහස වෙනුවෙන් ඉදිරිපත් වුණේ. කාන්තාවට නිදහසත් ස්වෛරීභාවයත් ලබා දෙන්න බුදුන් වහන්සේ දරපු උත්සාහය ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථවල දකින්න තියෙනවා. ඒත් ඒ උත්සාහයේ ප්‍රතිඵල අද වෙනතුරුත් නියම විදියට ලබා ගන්න බැරි වෙලා තියෙන බවයි පේන්නේ. ඒ කාලේ සමාජය කාන්තාව පිරිමියෙකුට අයිති භාණ්ඩයක් විදියට සලකනකොට බුදුහාමුදුරුව දේශනා කළා තියෙනවා, කාන්තාව පිරිමියෙකු සන්තකව තියෙන වටිනාම සම්පත කියලා. ඒ වගේම දේශනා කළා තියෙනවා පිරිමියෙකුට ඉන්න හොඳම යෙහෙළිය භාර්යාව කියලා. බෞද්ධ ඉතිහාසයේ තියෙනවා කොසල් රජුගේ මල්ලිකා බිසවට දුවක් ඉපදුනා කියලා දැනගත්තම රජුරුවන්ගේ මුහුණ මැලවිලා ගිය බව. ඒ අවස්ථාවේ බුදුහාමුදුරුව දේශනා කළා තියෙනවා, ඥානවන්ත සිල්වත් මව්පියන්ට සලකන කාන්තාව ඉතාම අගනා වස්තුවක් බව. ලිච්ඡවි රජදරුවන්ට අනුශාසනා කරන බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ කාන්තාවට හොඳින් සලකනතා කල් ඕන් දියුණුවට මිසක් පරිහානියට පත් නොවන බව. බුද්ධ කාලයේදී එවකට පැවතුණු සමාජ තත්ත්වය වෙනස් කරලා කාන්තාවට විමුක්තිය ලබා දීම අරමුණු කරගෙන බුදුන් වහන්සේ එක්තරා විදියක විප්ලවයක් කළා. උන්වහන්සේ දේශනා කළා තියෙනවා කාන්තා පිරිමි දෙපාර්ශවයටම නුවණ ගුණධර්ම වඩවා ගන්න පුළුවන් බව. මේ කොටස් දෙක අතර තියෙන වෙනස ලිංග ભેදයේ පමණක් බව. උපතින් හිමි වෙන ස්ත්‍රී පුරුෂ වෙනස මත ගුණධර්ම වල හරි එහෙම නැතිනම් බුද්ධියේ අඩුවැඩිවීමක් නොවන බවත් බුදුන් වහන්සේ තවදුරටත් පෙන්වලා දීලා තියෙනවා. උපතින් හිමි වෙන ස්ත්‍රී පුරුෂ වෙනස මත ගුණධර්ම වල හරි එහෙම නැතිනම් බුද්ධියේ අඩුවැඩිවීමක් හෝ නොවන බව බුදුන් වහන්සේ තවදුරටත් පෙන්වා දී තියෙනවා. තවත් තැනක බෞද්ධ ධර්මයේ සඳහන් වෙනවා ජීව විද්‍යාත්මක වෙනස මිසක් කායික හෝ බුද්ධිමය වශයෙන් පිරිමියාට සෑම අතින්ම සමාන කාන්තාවට සතර මාර්ගඵල ලබා ගන්න කිසිම බාධාවක් නැති බව. බුද්ධ කාලීනව අපට හමු වෙනවා බොහෝ කාන්තාවන්. බුද්ධත්වයට ලැබෙන මොහොතේ කිරිපිඩු පූජා කළ සුජාතා. ඒ අරුණම එක් එක් විදියට අසරණ වූ බොහෝ කාන්තාවන් තමන්ගේ කුණුදුල් දරුවගේ මරණයෙන් අසරණ වෙලා පන්සලට දුවගෙන ආපු කිසා ගෝතමියට ස්වාමියාගේ දරු දෙන්නගේ සහ දෙමාපියන්ගේ හදිසි මරණ නිසා සිහි විකල් වූ පටාචාරාවන්ට බුදු හිමියන් පිහිට වූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා. බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙන කාන්තාවන් අතර විශාකාවට හිමි වෙන්නේ ප්‍රධාන ස්ථානයක්. බුදුන් වහන්සේ එවකට පැවති සමාජයේ කාන්තා විමුක්තිය උදෙසා අති විශාල සේවයක් සිදු කළ බව මතක් කරගනිමින් අපි මේ ගීතයට සවන් දෙමු. මේ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් බුද්ධ කාලීන කාන්තාව සිහිපත් කරමින් ගායනා කරන මිහිරිතම ගීතයක්.
Oh,
බ්‍රාහ්මණ සමාජයේ අඟල් දෙකක් පමණ දිග යානයක් තියෙන කෙනෙක් විදිහටයි කාන්තාව අඳුන්වලා දීලා තිබුණේ. ආගම් අදහන්න එහෙම නැත්නම් ආගමික ස්ථාන කරා යන්න බ්‍රාහ්මණ සමාජයේ කාන්තාවට අවසරයක් තිබිලා නැහැ. ඒ කාලේ කාන්තාවගේ කාර්ය වෙලා තිබිලා තියෙන්නේ සැමියාගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරමින් සැමියාට සත්කාර කරමින් ජීවත් වීම. නමුත් බුදුන් දවස විසු මහා ප්‍රජාපති ගෝතමි, ඛේමා, උප්පලවන්නා, කුණ්ඩලකේසි වැනි බොහෝ කාන්තාවන් පැවිදි බව ලබාගෙන ඉතා ප්‍රඥා සම්පන්න භික්ෂූන් විදියට ජීවත් වූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා. බමුණු මතයට අනුව කාන්තාවට සිදුවෙලා තිබුණේ ගෙදර බිත්තිවලට කොටු වෙලා සැමියාගේ දරුවන්ගේ වැඩ කටයුතු කරන්න. ඒ කාලේ කාන්තාවට ඉරු එළියක්වත් වැටුනේ නැහැ කියලා සාහිත්‍යයේ සඳහන් වෙලා තියෙන අවස්ථා තියෙනවා. ළමා විවාහයත් ඒ කාලේ චාරිත්‍රයක්. ඒනොත් ගැහණු දරුවා ඉතාම විශාල පීඩනයකට පත් වූ බවයි සඳහන් වෙන්නේ. අද සමාජයේ ළමා විවාහ දකින්න නැතුවම නොවේ. බමුණු සමාජයේ කාන්තාවට මුහුණ දෙන්න සිදුණු තවත් අසාධාරණයක් උනේ ස්වාමියා මියගිය පසු දැවෙන දරසෑයට පැන මිය යාමට නියම කර තිබීම. මේක හැඳින්වුවේ සති පූජාව නමින්. නමුත් බුදුන් වහන්සේ සිංගාලෝවාද සූත්‍රයේ ප්‍රකාශ කරලා තියෙනවා කාන්තාව භාර්යාවක් විදියට නිවසට ආලෝකය සපයන බව. ඒ නිසා භාර්යාවට ගරු කළ යුතු බව, නින්දා නොකළ යුතු බව, ආභරණ ඇඳුම් පැළඳුම් සපයා දිය යුතු බව, තම භාර්යාව හොඳින් රැකබලා ගැනීම ස්වාමි පුරුෂයාගේ වගකීම බවත් එහි තවදුරටත් සඳහන් වෙනවා. බමුණු මතයට අනුව කාන්තාවට ඉතාම පහත් තැනක් ලැබිලා තිබුණු බව සඳහන් වුණත් පුරාණ ඉන්දියාවේ සමහර අවස්ථාවල කාන්තාවට තමන් කැමති ස්වාමි පුරුෂයෙක් තෝරා ගැනීමේ ඉඩ ප්‍රස්ථාව ලැබිලා තියෙනවා. ඒ ස්වයංවරය වගේ විවාහ ක්‍රම ඔස්සේ. ඒ වුණාට ඒ වගේ අවස්ථා ඉතිහාසයේ අපට මුණගැහිලා තියෙන්නේ රජ පවුල් ආශ්‍රිතව. ස්වයංවරය ගැන කතා කරපු නිසා කාලෙකට ඉස්සර අපිට අහන්න ලැබුණු ගීතයක් අපි මේ ළඟට ප්‍රචාරය කරන්න තෝරගත්තා. මේ ස්වයංවරයකට ගිය දෙන්නෙක් තම තමන්ගේ සුදුසුකම් කාන්තාවට ඇහෙන්න කියපු විදිය. මේ ස්වයංවරයට ගිහින් තිබුණේ වික්ටර් රත්නායක එක්ක සිසිර සේනාර.
මංගල මල් දම පතා හිඳින්නි මම පතමි මම නොවේද ලඟ වටමන කල් උකුළු මුකුළු පෙම මුකුළු පෙම මංගල මල් දම පතා හිඳිමි මම පතමි මම මට නොවේද ලඟ නෙත නිලු පුල් සලිත ලලිත පෙම ලලිත පෙම ගරයින් කිඳුරුලි අන්නාවා මට පින් මුතුලල් පලඳනවයි කීවා දුර නඳුන් වනේ දේවලඳුන් පාවා මට මල් සරගේ දුන්න වරන් ආවා කිඳුරු ලතා විය මට මොටද ළඟේ ඇත්නම් ඔ ඔබ දේහ ස්වරූපය මත කැන්දාගෙන යන්නම් රන් මිරි වැටි රන් කසි සලුත් දෙන්නම් ගාන්ධාරයෙන් විලවුන්ගෙන දෙන්නම් පොකුරු සිනාපයේ ගත සුවන කුකුම් බිඟුරුන් අද ගීත ලතායි ගල මල් දම පතා හිඳිනි මම පතමි මම මට නොවේද ලඟි වතමන කල් කුළු මුකුළු පෙම මුකුළු පෙම මංගල මල් දම පතා හිඳිනි මම පතමි
මම දන්නවා ලංකාවේ ආර්ථිකය රඳා පවතින ප්‍රධාන ආදායම් මාර්ග අතරින් පළවෙනි තැන තියෙන්නේ විදේශගත ශ්‍රමිකයන් රට ඇතුළට එවන විදේශ මුදල් ප්‍රමාණය මත කියලා. මේ ශ්‍රම බලකායෙන් වැඩි දෙනෙක් කාන්තාව. පසුගිය අවුරුදු 30 ඇතුළේ විශේෂයෙන්ම මැද පෙරදිග ගෘහ සේවයට කාන්තාවන් යවන ගණන ඉතා සීග්‍රයෙන් ඉහළ ගියා. කලකට ඉස්සර තම තමන්ගේ ගම් පැත්තේ නැත්නම් රටේ ප්‍රධාන නගර ආශ්‍රිතව ජීවත්වුණු ඇති හැකි අයගේ ගෙවල් වල බොහොම අඩුපඩියකට මෙහෙකරකම් කළ කාන්තාවන් කල්යනකොට විශේෂයෙන්ම මැද පෙරදිග රටවල ගෘහ සේවයට යන්න පටන් ගත්තා. 1985 විදේශ රැකියා කාර්යාංශය මගින් යම් නීති රීති යටතේ නීත්‍යානුකූල විදියට පිටරට රැකියා සඳහා යන්න අවස්ථා සැලසුවත් බොහොම කාන්තාවන් රට ගියේ යම් යම් ඒජන්සි හරහා. රට ගිය කාන්තාවන්ගෙන් සමහරු තමන්ගේ ජීවිතවල යම් දියුණුවක් ලබා ගත්තත් තව කොටසකට උනේ තමන්ගේ පවුල් සංස්ථාවත් බිඳගෙන ඉතාම අසරණ අඩියකට වැටෙන්න. මේ නිසා පවුලේ දූදරුවන්ගේ ජීවිතත් විනාශකාරී මාවත්වලට යොමුණු අවස්ථා තියෙනවා. සමහරු ගෙවල් දොරවල් හදාගත්තා. සමහරුන්ගේ ස්වාමි පුරුෂයෝ බීමට ඇබ්බැහි වෙලා එවන මුදල් බීමටම නාස්ති කරා. දරු දැරියන්ට මව් සෙනෙහස විතරක් නෙවෙයි පිය සෙනෙහසත් නැති වුණා. COVID-19 වසංගත කාලය තුල නාඳුනන රටක තනි වෙලා ඉන්න අතරේ මේ ශ්‍රී ලාංකික කාන්තාවන් බොහෝ දෙනෙක්ට රැකියා අහිමි වුණා. ඒ නිසා ඉන්න තැනකුත් නැති වුණා. සමහරුන්ට COVID-19 රෝගයත් වැළඳුණා. නමුත් අද හරිහම්බ කරගත්ත දේත් නැති වෙලා මැද පෙරදිග රටවල උද්‍යානවල බංකු මත ජීවත් වෙන්න සිදු වුණු කාන්තාවන් ඉන්න බව තමයි ප්‍රවෘත්ති වාර්තාවල පළවෙන්නේ. ළඟ එන කාන්තා දිනය හොඳ දවසක්. රටට සල්ලි ගේන මේ ගෘහ සේවිකා කාන්තාවන් ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මේ කාන්තාවන් ගත කරන ජීවිතය ගැන නොසලකා ඉඳිමින් ලංකාවට ඉදිරියට යන්න පුළුවන්ද? රට ගිය කාන්තාවක් නිසා පවුලකට වෙලා තියෙන අබැද්දිය ගැන කියන ටෙලි නාට්‍යයක් මේ දවස්වල ස්වාධීන රූපවාහිනී ජාලය මගින් සති අන්තවල විකාශය කරමින් ඉන්නවා. අවස්ථාවක් ලැබුණොත් මේ නාට්‍ය බලන්න. අම්මා රට ගියා. ගමට ආව ඒජන්සි කාර්යයේ කරා. අතරමැදි පුද්ගලයෙකුට ගතමනාවකුත් ලැබුණා. නමුත් අද වෙනකල් ලියුමක්වත් නැහැ. තාත්තා බීමට වැටුණා. පොඩි දුව බලා ගන්න ඕනෙ හින්දා ලොකු දුවගේ පාසල් ගමන නතර වුණා. ඒකාන්තාවට මොනවා වුණාද කියලා තාම දන්නේ නැහැ. මේ ටෙලි නාට්‍යයේ නම අසංවර වැස්සක්. අපිට හිතෙන්නේ ජාත්‍යන්තර කාන්තා දිනය හොඳ දවසක් අපේ කාන්තාව ප්‍රවේශම් සහගත පරිසරයකට යැවීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න. මේවාට රජ මැදිහත් විය යුතුයි කියන එකයි අපේ අදහස. කලකට ඉහත අසංක ප්‍රියමන්ත පීරිස් ගීතයක් ගායනා කළා රට ගිය බිරිඳ ගැන. ගෙදර දරුවොත් එක්ක තනි වෙලා ඉන්න තාත්තා කෙනෙක් ගැන. අහලා බලන්න.
මගේ දරු පැටව අහසට දැක දිගු කරන්නේ අම්මා එයි කියා ගමටම හඳ තලයි වැරින්නේ සිංහලෙන් ඉඩම මට ගොඩ ගන්න බැරිතින් යන්න නුම ගියා උගසට දරුසනේ මගේ දරු පැටව අහසට දැක දිගු කරන්නේ කියා ගමටම හඳ තලයි වැරෙන් සිංහලෙන් ඉඩම මට ගොඩ ගන්න බැරිතින් යන්න නුම ගියා උගසට දරුසනේ අරන් පුළුදෙවට දිහම් වෙලා එදා දුන්නු බහ නිසා නුඹටත් දුක උරුම වුණා ඇහැල මල්පි පුළුදෙවට දිහම් වෙලා එදා දුන්නු බහ නිසා නුඹටත් දුක උරුම වුණා අහසින්යන්තරේගේ පැල පසු කරන්ගියා පුංචි උන්නඩයි අම්මා බැස්සෙන හැකියා මගේ දරු පැටවු අහසට දැක දිගු කරන්නේ අම්මා එයි කියා ගමටම හඬ තලයි වැරින් සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බැරිතින් යන්න නුඹ ගියා උගසට දරුසනේ අරන් නුඹ ගැනම ගතු කියයි කඳන සිතලිවන මල් පැණි නැතිව බැරි හැඩයි මගේ දරු පැටව අහස
ලංකාවේ කාන්තාව ගැන කතා කරනකොට අමතක කරන්න බැරි කොටසක් ඇඟලුම් කර්මාන්තයේ යෙදිලා ඉන්න කණ්ඩායම කොටින්ම කිව්වොත් ලංකාවට විදේශ විනිමය උපයා දෙන ආයතන වලින් ප්‍රධාන තුනෙන් එකක් ලංකාවේ වැඩ කරන ජනතාවගෙන් 15%ක් පමණ යෙදිලා ඉන්නෙත් මේ කර්මාන්තේ. ඇඟලුම් කර්මාන්තයේ විශාල වර්ධනයක් පෙන්වන්න පටන් ගත්තේ 1980 දශකයේ. එවකට පැවතුණු ආයෝජනවලට සුදුසු වාතාවරණයත් විවෘත ආර්ථික ප්‍රතිපත්තිත් මේ වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වුණා. චීනයේ නිපදවන ඇඟලුම් වලට යම් යම් සීමා පැනවෙද්දී 2010 වසර වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයට ඇඟලුම් අපනයනය කළ ප්‍රමාණය සීග්‍ර වශයෙන් ඉහළ ගියා. ඇඟලුම් කර්මාන්තයේ මේ විදියට මොනතරම් දියුණුවකට පත් වුණත් ඒවයි සේවය කළ කාන්තාවන්ගේ ජීවිත දියුණු තත්ත්වයකට පත් වුණු බවක් පේන්න තිබුණේ නැහැ. මේ කාන්තාවන් බොහොම දෙනෙක් ඒ කර්මාන්ත ශාලා අවට පදිංචිකරුවන් නෙවෙයි. මේ වැඩි දෙනෙක් කොළඹින් හෝ වෙනත් ප්‍රධාන නගරවලින් ඈත ගම්මානවලින් ආ කාන්තාවන්. ඔවුන් බොහෝ දෙනෙක් මේ රැකියාවෙන් තමන්ගේ දෙමව්පියන් සහෝදර සහෝදරියන් පෝෂණය කළා. මේ හුඟ දෙනෙකුට ගෙදරට මුදල් යවුවට පස්සේ කාලා බීලා නැවතිලා ඉන්න තැන්වලට ගෙවන්න විතරයි කීයක් හරි ඉතුරු වෙන්නේ. නවාතැන් කිව්වට මේ තැන් බොහෝ විට ලෑලි මඩු නැත්තම් ටකරන් වහලා තියෙන බොහොම අඩු වියදම් නිවාස. මේවයේ 7-8 දෙනා සමහර වෙලාවට 10-15 දෙනා එකට ජීවත් වෙනවා. හැමෝටම තියෙන්නේ එකම වැසිකිළියයි. නාගන්න, මූණ හොදගන්න එකම වතුර පයිප්පය. සෞඛ්‍ය ආරක්ෂාව අහලකවත් නැහැ. පෝෂණීය ආහාර වේලක් කවදාවත් කන්න ලැබෙන්නේ නැහැ. උදේ පාන්දර යන්තම් මොනහරි බඩට දාගෙන කර්මන්ත ශාලාවේ වාහනේ එනකොට දුවල ගිහින් ඒකට නැගලා වැඩට යනවා. හවස 6-7 ආයෙම වාහනේට නැගලා බෝඩිමට එනවා. යන්තම් මොනහරි තම්බන් කාලා නිදා ගන්නවා. සමහර දවස්වලට ඕවර්ටයිම්. ගෙදර එනකොට රෑ මැදියමත් පහු වෙලා ආයෙම උදේ වැඩට යන්න ඕන. හුඟක් ඉස්සර දවසක ප්‍රවීණ ගීපද රචක බන්දුල නානායක්කාර වසම් සුනිල් එදිරිසිංහ ඇතුළු කණ්ඩායමක් සංගීත සංදර්ශනයක වැඩනිම වෙලා ගෙදර යමින් ඉන්න අවස්ථාවක අහම්බෙන් වගේ දැකලා තියෙනවා යම් ඇඟලුම් කම්හලක අතිකාල වැඩ ඉවර වෙලා පිට වෙලා යන කාන්තාවන් විශාල පිරිසක්. ඒ වෙනකොට මැදියමත් පහු වෙලා කියලයි කියන්නේ. ඒ කාන්තාවන් දැක්කම බන්දුල නානායක්කාර වසම්ගේ හිතේ යම් ගී සංකල්පනාවක් පහළ වෙලා තියෙනවා. ලංකාවට විදේශ විනිමය ගෙනෙන ප්‍රධාන ක්‍රම තුනෙන් එකක් සඳහා තමන්ගේ තරුණ ජීවිතය කැප කරන මේ කාන්තාවන් ගැන එදා ඔහුගේ හිතේ ඉපදුණු ගී සංකල්පනාව අද මේ කාන්තා දිනය අතළඟ තියෙන වෙලාවේ ඔබ වෙනුවෙන් තෝරගත්තා. සංගීත නිර්මාණය මේ ගීතේ රෝහණ වීරසිංහ. ගායනා කළේ සුනිල් එදිරිසිංහ.
අනිසමට නොමෙමු අපේ පරවුණු කුසුමක් ලෙසට අරුණලු කරලි වැටෙනා සඳ අලුය මට නොමේලුවත ලැබි පෙර I'll be your shelter. බෙ කඳු ලැලිද සයුරේ රල නගල්ලේ හද සුසුමන්ද පමනක් මේ හමන්නේ තනි නොතනියද හෙව නැල්ලද සිටින්නේ
සිලෝන් තේ කිව ගමම ලෝකයේ පුරා බොහෝ දෙනෙක් අඳුනනවා. අපිටත් තේ කිව මතක් වෙනවා. උඩරට සුන්දර පරිසරය. මීදුම අතරේ සැඟවී ගිය කඳු ඇටි, කඳු අතරින් ගලා හැලෙන ලස්සන දියඇලි, විශාල තේ කර්මාන්ත ශාලා, ලස්සන්ට හිටවලා තියෙන තේ පැල, තේ දළු නෙලන කාන්තාව. ඒ වගේම තේ කර්මාන්ත ශාලා ළඟින් යනකොට දැනෙන තේ සුවඳ. ඒ වුණත් සුවඳ කිව්වට ඉස්සර අපිට දැනුණ සුවඳ නම් දැන් තේ කර්මාන්ත ශාලා අසලින් යද්දී දැනෙන්නේ නැහැ. ටික සුවඳ අඩු වෙලා කියලායි හිතෙන්නේ. අපි පාසල් යන කාලේ ඉගෙන ගත්තේ ලංකාවේ ප්‍රධාන අපනයන භෝග තේ පොල් රබර් කියලා. ඒත් මේ වෙනකොට තේ ඇරෙන්න අනිත් භෝග අපනයන ඒ තරම් දියුණු වෙලා ඇති බවක් පෙනෙන්නේ නැහැ. තේ කර්මාන්තයට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ පිරිස මිලියන එකක් පමණ බවත් එයින් 250,000ක් පමණ තේවතු සහ තේ කර්මාන්ත ශාලාවල වැඩ කරන බවත් සංඛ්‍යා ලේඛනවල සඳහන් වෙනවා. තේ කර්මාන්තයේ සාර්ථකත්වය ප්‍රධාන වශයෙන් රැඳිලා තියෙන්නේ තේ දළුවල ප්‍රමිතිය මත. තේ දළුවල ප්‍රමිතිය රැඳිලා තියෙන්නේ තේ දළු නෙලන කාන්තාව මත. මේ තේ දළු නෙලන කාන්තාවන් ජීවත් වෙන්නේ මේ වතු ආශ්‍රිතව හදලා දීලා තියෙන ලයින් කියන නිවාසවල. මේවා ඉතා කුඩා නිවාස. එකකට එකක් අල්ලලා තමයි හදලා තියෙන්නේ. කිසිම මූලික පහසුකමක්වත් මේ නිවාසවල නැහැ. කාමරයයි දෙකයි. හැම දිනම නිදාගන්නේ එකම තැන. අම්මා තාත්තා, ආච්චි සීයා, දූල පුතාලා මුණුපුරු මිනිපිරියෝ. තේ දළු නෙලන කාන්තාවක් අඩුම ගණනේ උදේ 5:30 වෙනකොටවත් අවදි වෙන්න ඕන. තේවතුවල කඳුකර පරිසරය නිසා වතුර සීතලම සීතලයි. මේ සීතල වතුරෙන් මූණකට හොදගෙන දරලිපේ වතුර උණු කරලා දරුවන්ට තේ හදන එක තමයි ඇගේ පළවෙනි රාජකාරිය වෙන්නේ. ඊට පස්සේ උදේට කන්න මොන හරි හදන්න ඕන. බොහෝ විට උදේ ආහාරය වෙන්නේ රොටි, එහෙම නැත්නම් බත්. ඊළඟට ළමයින්ට ඉස්කෝලේට අරන් යන්නත් මොනහරි කෑම ටිකක් හදන්න වෙනවා. ළමයින්ව ලෑස්ති කරලා ඉස්කෝලේ ඇරලා තමයි මේ කාන්තාව තේ දළු නෙලන්න යන්නේ. මේ ළඟක් වෙනකල් දළු නෙලන කාන්තාවකට ලැබුණේ දෛනික පඩිය රුපියල් 750ක් විතර. ළඟදී මේ පඩිය රුපියල් 1000 දක්වා වැඩි කරන්න කැබිනට් තීරණයක් ගත් බව ආරංචි. නමුත් ඒ මුදල තවම ලැබෙනවද කියලා හරියටම හොයාගන්න බැරි වුණා. සාමාන්‍යයෙන් කියන්නේ වතු කම්කරු කාන්තාවකට මාසයකට ලැබෙන්නේ රුපියල් 20,000ටත් අඩු වැටුපක් කියලා. එදිනෙදා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගන්නේ බොහෝ විට සිල්ලර කඩෙන් ණයට, ණය පොතේ ලියලා. පඩිය ලැබුණ ගමන් මුලින්ම කරන්න වෙන්නේ ණය බේරන එක. නැත්තම් ඊළඟ මාසේ කන්න විදියක් නැති වෙනවා. ඇත්තටම මේ කාන්තාවන් කොච්චරම් වැඩ කළත් එයින් තේ සමාගම් දියුණු වෙනවා මිසක මේ කාන්තාවන්ගේ ජීවිතවල ඇති වෙන දියුණුවක් දකින්න ලැබෙන්නේ නැහැ. මේ පවුල්වල දරුවන්ට ඉගෙනීමට අවශ්‍ය පොත්, විශේෂයෙන්ම ලියන පොත් මිලදී ගන්න සිදු වෙනවා. මේ සියල්ලම කරන්නට වන්නේ මේ කාන්තාවන්ට ලැබෙන සුළු වැටුපෙන්. දේශපාලකයන් කොතරම් හිටියත් ලංකාවේ ආර්ථිකයට විදේශ විනිමය ගෙනෙන ප්‍රධානතම අපනයනයක් වන තේ කර්මාන්තයේ වැඩ කරන කාන්තාවන් ගැන සොයා බැලීමක් සිදු වෙන බව පේන්න නැහැ. තේ දළු නෙලන වේලාවට මීදුම හිම පතනය වගේ තිබුණොත් දළු කූඩේ තියෙන දළුවල බර කිලෝග්‍රෑම් 1කින් අඩු කරන බවයි මේ කාන්තාවන් පවසන්නේ. වෙහි දවසක් නම් දළුවල බර ඊටත් වඩා අඩු කරන බවයි ඔවුන් කියන්නේ. සමහර විට කිලෝග්‍රෑම් 2ක් 3ක් අඩු වෙන අවස්ථාවලුත් තියෙනවා. තේදළු නෙලන අතරම තේ ගස් ළඟ වැවිලා තියෙන වල් ගස් ගලවලා දාන්නත් සිද්ධ වෙන්නේ මේ කාන්තාවන්ට. ඒ වුණත් ඒ වෙනුවෙන් වැඩිපුර ගෙවීමක් සිදු වෙන්නේ නැති බවයි වාර්තා වෙලා තියෙන්නේ. තේදළු නෙලන කාන්තාවක් දළු නෙලීම නවත්වන්නේ දවල් දෙකට තුනට වගේ වෙලාවට. නමුත් හවස හය වෙනතුරු තේගසවට වල් නෙලීම තවදුරටත් සිදු කරන්න මේ කාන්තාවන්ට සිද්ධ වෙනවා. අවුවද වැස්සද කියලා වැඩ නවත්වන්න හැකියාවක් ඔවුන්ට නැහැ. අවුවෙදි වගේම උඩරට සීතල වැස්සෙත් තෙමෙමින් දළු කඩන්න මේ කාන්තාවන්ට සිද්ධ වෙනවා. වැස්සත් එක්ක කකුල්වල එල්ලෙන කූඩැල්ලන්ගෙන් බේරෙන්න ඒකත් ලේසි වැඩක් නෙවෙයි. කූඩැල්ලු ගලවමින් තේ දළු නෙලන එක. ඇත්ත කතාව බැලුවොත් වැඩි කරනවා කියන රුපියල් 1000 ලැබුණත් තේ දළු නෙලන කාන්තාවකට ජීවිතේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කරගන්න ඒක ඇති වෙයි කියලා හිතන්න අමාරුයි. තේවත්තක් දිහා ඈත ඉඳලා බලනකොට අපි දකින සුන්දරත්වය තේවත්ත ඇතුලේ තියෙන බවක් පේන්නේ නැහැ. කොහොම වුණත් තේ දළු නෙලන කාන්තාව අගය කරමින් චිත්‍රා සෝමපාල කාලයකට ඉහත ගීතයක් ගායනා කළා. අද අපි ඔබ වෙනුවෙන් තෝරගත්තේ ඒ ගීතය.
උදරට තඳු කර සිරියා පරදෙන රූපර මූණ රතනී දිරු කර මද හස නංවන තේදල්
ලංකා මුළුමනින්ම වෙන්කලේ ලෝක කාන්තා දිනය ගැන කතා කරන්න. ඇත්තටම කාන්තාව කියන්නේ මුළු ලෝකයම. අද වැඩසටහන අවසන් කරන්න අපි යොදාගත්තා කාන්තාවකට නිසි තැන පිළිගන්නවමින් තම පවුල තුළ ඇය අතින් සිදුවන සේවය අගය කළ යුතු බව ලොවටම පෙන්වා දෙන කතාවක්. අහලා බලන්න. කලකට ඉහත රෑ ඉරපාන වැඩසටහනකට බන්දුල නානායක්කාර වසම් ඉදිරිපත් කළ විශේෂාංගයක් මේ.
ජීවිතේ හැබෑ විදියට දකින්න මොන තරමක් නම් සිද්ධි අත්දැකීම් අපි හැමදාම අසා දැනගන්නවද? අපි කුඩා කාලේ අත්විඳින සමහර වටිනා සිදුවීම් අපි බොහෝ අයට වටිනා බව පසක් කරවන්නේ අපි වැඩිහිටියන් වුණායිනුත් පස්සේ. රායිරපානහන පොංචි දරුවන්ට තමයි මේ මං කියන්නේ. මේ දේ සිද්ධ වෙලා තිබුණේ පොංචිම පොංචි ඔබ වැනි දරුවෙකුට. හැබැයි ඒක ඔහු ලෝකෙට කිව්වේ වයසට ගියාම. මේක පිටරටක සිද්ධ වුණු සිද්ධියක්. එයාගෙම වචනවලින් මං කියන්නද, මං එතකොට ගොඩක් පොංචි. අපේ අම්මා හරියම ආස වුණේ අපට අලුත්ම අලුත් උණුවෙන් කෑම හදා දෙන්න, උයා දෙන්න. ගොඩාක් වැඩ තියෙන දවසක අම්මා දවසෙම නැහිලා නැහිලා ඒත් මට තාත්තටත් උණුවට රෑ කෑම හදන්න වෙහෙසුණා. පාන් වලට අමතරව අම්මා බිස්කට් හැදුවා. අම්මා උඳනේ හදාපු බිස්කට් ඔක්කොම හොඳටම පිච්චිලා කර වෙලා තිබුණා. මං හොඳ ටෝමි එක දැක්කා. තාත්තා පුදුමයි ඒ ගැන කිසිම නිරීක්ෂණයක් කළේ නැහැ. තාත්තා බිස්කට් ගන්න ගමන් අම්මා දිහා බලලා hina වෙලා මගෙන් ඇහුවා මෙහෙම, කොහමද පුතා අද ඉස්කෝලේ වැඩ එහෙම ඉගෙන ගත්තද නැටුවද ටීචර්ස්ලාගෙන් බැනුම් එහෙම ඇහුවද එහෙම කියලා. තාත්තගේ ප්‍රශ්නෙට මං දුන්න උත්තරේ මට හරියට මතක නැහැ. හැබැයි මට හොඳටම මතක හිටපු දෙයක් තියෙනවා. අම්මා කරුණු බිස්කට් ගැන කියලා තාත්තගෙන් එදා රෑ සමාව ඉල්ලුවා. ඒ වගේමයි මට අකුරක් ගානේ මතකයි තාත්තගෙන් සමාව ඉල්ලාපු අම්මට තාත්තා කියපු දේවල්. අනේ කෙල්ලේ මං කොච්චර ආසයිද කරවෙච්ච බිස්කට් වලට. තාත්තා කිසිම වෙනසක් නොපෙන්න අම්මට හරි සතුටෙන් වගේ කිව්වා. මං නිදාගන්න යනකොට තාත්තගෙන් ඇහුවා මෙහෙම, තාත්තා ඇත්තටම කරවෙච්ච බිස්කට් වලට ආසයිද තාත්තේ? තාත්තමව තුරුලට අරගෙන මොනවද දන්නවද කිව්වේ, පුතුගේ අම්මගේ දවස අද හරිම දිගයි පුතේ. තනියෙන්ම එක දිගට වැඩ කරලා කරලා හෙම්බත් වෙලයි අම්මා හිටියේ. ඒ මාංශය අතරේ අපට උණුවට කන්න බිස්කට් හදලා ඒක කර වුණාම පුතේ, ඒ කරවෙච්ච බිස්කට් තියනව නේද? ඒ කරවෙච්ච බිස්කට් කාටවත් හිරිදවන්නේ නැහැ. හැබැයි රළු පරළු වචන නම් අපි කාටත් රිද්දන් ඉඳ තිබුණා. ඉතින් මං කරවුණු බිස්කට් වලට ආසයි. මං පොංචි හින්දාද දන්නේ නැහැ. මං තව තව දේවල් තාත්තගෙන් ඇහුවා. ඒ හැම ප්‍රශ්නකටම උත්තර දෙන්න තාත්තට වෙලාවත් ඕනකමක් තිබුණා. මට තාමත් මතකයි තාත්තගේ සමහර උත්තර. මගේ ප්‍රශ්න මොනවටද? පුතේ ජීවිතේම පිරීලා තියෙන්නේ සර්ව සම්පූර්ණ දේවල් වලින් නෙමෙයි. ගොඩාක් අඩුපාඩු ඇති දෙයින්. ඒ වගේම සමාජෙ පිරලා තියෙන්නේ අඩුපාඩු ඇති මිනිස්සුන්ගේ. සර්ව සම්පූර්ණයි කොහෙවත් නැහැ. මම කිසිම දෙයක හැකියාවක් තියෙන කෙනෙක් නෙමෙයි. මට කවමදාවත් උපන් දිනේ, අපි බැඳපු දිනේ මතක් වෙන්නේ නැහැ. මම මෙච්චරකල් ඉගෙනගත්තු ලොකුම දේ තමයි අනුන් අතින් සිද්ධ වෙන වැරදි කියලා අපි හඳුන්වන දේවල් වෙනසක් නැතුව බාරගන්න එක. පුංචි කර බිස්කට් එකක් නිසා එදා මං මොනතරම් දේවල් තාත්තගෙන් ඉගෙන ගත්තද. තාත්තා මාව තුරුලට අරගෙන තව ගොඩක් දේවල් කිව්වා. ඇයි මං කොයි තරම් ඉගෙනගෙන තියනවද එක එක්කෙනාගේ වෙනස්කම් ගැන? ලෝකෙ මිනිස්සුන්ගෙන් එක්කෙනාට එක්කෙනා මොනතරම් වෙනස්ද පුතේ? අන්නේ වෙනස්කම් අඳුනාගත්ත එකෙන් තමයි පුතේ මේ ලෝකෙ එකිනෙකා අතර තියෙන බැඳීම සම්බන්ධතාවේ කල්ප කාලයක් පවතින්නේ. ඒ වෙනස්කම් හඳුනා නොගත්තොත් කිසිම බැඳීමකට ආයුෂ නැහැ. බිස්කට් එක කළුම කළු පාටට කරවුණාට පුතේ අපේ ජීවිතේට ඒක ලස්සන පාටක් එකතු කරා. අම්මගෙනුයි තාත්තගෙනුයි දැනගත්ත මේ වගේ ගොඩාක් කතන්දර පොංචි දරුවට හරිහැටි වැටහුනේ නම් වැඩිහිටියෙක් වුණායින් පස්සේ. ගීත ගායන කෙනෙක් වැඩිහිටියෙක් වුණාම කොහොමද අම්මටයි තාත්තටයි තමන්ගේ ඒ ගීතෙන් කකුල් අල්ලලා වඳින්නේ? ඔබ දන්නවද? රෝහණ වීරසිංහ කියන පුතාත්, සුනිල් ආරියරත්න කියන පුතාත්, ඒ දෙන්නගේ අම්මා තාත්තා දෙන්නට ගීයෙන් වැඳේ කොහොමද දන්නවද? මෙන්න මෙහෙම. හැබැයි පුංචි ඔබ හොඳට මතක තියාගන්න, මේ දෙන්නගෙම අම්මයි තාත්තයි දෙන්නම අද ජීවතුන් අතර නැහැ. ඔබට නම් තව ගොඩාක් කල් තියෙනවා. අම්මයි තාත්තයි ගැන හොඳට බලන්න. ඇයිද දන්නවද? බුදුන් ළඟට අපගේ දුක දන්නෙත් නැතිබරි මොහොතක පිහිටට එන්නෙත් අම්ම තාත්තර කවුරුන්ද?
නැති බැරි මොහොතක පිහිටට එන්නේ මෞනි පියාණනි ඔබව පමණයි. බුදුන් ළඟට අපගේ දුක දන්නේ මෞනි පියාණනි ඔබ දෙපළයි. නැති බැරි මොහොතක පිහිටට එන්නේ මෞනි පියාණනි ඔබ පමණයි. බුදුන් ළඟට අපගේ දුක දන්නේ මෞනි පියාණනි ඔබ දෙපළයි.
දැන් එළඹිලා තියෙන්නේ සමුගැලීමේ සහ වෙන්ව යාමේ නිමේෂය. අද වැඩසටහනට ඇතුළත් කළ හඬපට අප ලබා ගත්තේ කලකට ඉහත බන්දුල නානායක් කාරවසම් ඉදිරිපත් කළ රෑ ඉරපාන වැඩසටහනකින් බව කරුණාවෙන් සලකන්නේ. නවසීලන්ත ස්පර් සංවිධානය වෙනුවෙන් සී සරලංකා නිෂ්පාදනය හා පටිගත කිරීම මහින්ද අත්තනායක. සමගැනීමක් කියන්නේ සදාකාලික වෙන්ව යාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. මම සුජාතා අත්තනායක ඔබට
ශුභරාත්‍රිය. අපේ නමට ඇස කඳුළු උනන්නේ ඔබට පමණි. මේ නැති බැරි මොහොතක පිහිටට එන්නේ මෞනි පියාණනි ඔබ පමණයි. බුදුන් ළඟට අපගේ දුක දන්නේ මෞනි පියාණනි ඔබ දෙපළයි.